රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
පුදුම වැඩන්නේ.
රට කරන්න මට බාර දෙන්න.
නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
මේ තේමාවත් සමග අපි සාමාන්‍යයෙන් දැන් සූදානම් වෙන්නේ සෑමදාම ලංකාවේ ඉඳලා අපිත් සමග සම්බන්ධ වෙන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින්ද සංජය බාලසූරිය මහතා දුරකථන සම්බන්ධ කර ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
ආයුබෝවන් නයන්.
දුමින්ද, අදත් අපි ඔබත් සමග බලාපොරොත්තු වෙන ඔබේ ලංකාවේ පහුගිය සතියේ තොරතුරු ලබා ගැනීමටයි. ඉතින් විශේෂයෙන්ම පහුගිය සතියේ මම හිතන්නේ විශාල මාතෘකාවක් හැටියට තිබුණා මේ ඛනිජ තෙල් වර්ජනය. මම හිතන්නේ ලංකාවේ බොහෝ පිරිසකට බලපෑවා. ඉතින් අපිට ඒ පිළිබඳව ඔබට මොනවද කියන්න පුළුවන්?
ඇත්තම නයන්, මේ ලංකාවේ පහුගිය සතියේනම් ප්‍රධානතම කාරණාව විදිහට සිදු වුණේ මේ ඛනිජ තෙල් වර්ජනය තමයි. මොකද මේ ඛනිජ තෙල් වර්ජනය සහ ඒ වගේම ඊට සමගාමීව එකම දවස්වල වෛද්‍ය වර්ජනයක් පැවැත්වීමට සංවිධානය කළා තිබුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඒ කියන්නේ ඔවුන් සංවිධානය කළා තිබුණේ සයිතම් විරෝධී මේ විදිහට. මේ තවමත් සයිතම් ප්‍රශ්නේ විසඳිලා නැති හින්දා ඊට අදාළ මේ විරෝධය පාලා මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට වෛද්‍ය වර්ජනයක්. කොහොම වුණත් මේ වෛද්‍ය වර්ජනය මේ පැවැත්වීම තාවකාලිකව අත්හිටෙව්වා. ඒ කියන්නේ අතන මේ පහුගිය අඟහරුවාදා ඒ වෛද්‍ය වර්ජනය ආරම්භ වුණා. නමුත් ඔවුන් එදා එදින සවස 4ට වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබුවා. මොකද අමාත්‍ය සාගල රත්නායක මහත්මයාත් සමග සාකච්ඡාවක් පැවැත්විලා, මොකද විශේෂයෙන්ම වෛද්‍ය සිසුන් අත්අඩංගුවට ගැනීම සහ අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සිසුන් අත්අඩංගුවට ගැනීම සහ මේ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති විදියට කටයුතු කරන වෛද්‍ය ශිෂ්‍යයා මේ ශිෂ්‍ය රයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කාරණා පිළිබඳව කිසි එකඟතාවක් එහෙම නැත්නම් නිසි ක්‍රමවේදයක් නොමැතිව පොලිසිය කටයුතු කරනවායි කියන කාරණාවත් එක්ක තමයි මේ විරෝධය පරණැගුණේ. කොහොම හරි අවසානයේදී නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල් රත්නායක මහත්මයා සමග වෛද්‍ය නිලධාරීන් සංගමයේ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ ඒ එවැනි දේවල් මින් ඉදිරියට සිදු නොකරන්න පොරොන්දුවක් අමාත්‍යවරයා ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වෛද්‍ය වර්ජනය අත්හිටුවීමට ක්‍රියාත්මක වුණා. හැබැයි මීට අමතරව ඛනිජ තෙල් සේවකීන් වර්ජනයක් පැවැත්වුවා. ඔවුන් ඇත්තටම වර්ජනය කරේ අර තෙල් ටැංකි සංකීර්ණ මේ ඉන්දියාවට සහ චීනයට බදු දීමට එරෙහිව සහ ඔවුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳව මේ සාකච්ඡාවක් ලෙස ලබා නොදීම කියන කාරණා පිළිබඳව. මෙතනදී ඛනිජ තෙල් වර්ජනය ඇත්තටම සිදු වුණා. ඒ කියන්නේ ඔබ දන්නවා මේ ලංකාවේ මේ දැනට IOC සමාගම සහ මේ සිටෙක්කෝ විදිහට මේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියන ආයතන දෙක තමයි තෙල් සැපීම සිදුවීම සිදු කරන්නේ. හැබැයි මේ රජයේ පැත්තෙන් වෙන සියලු බෙදාහැරීමේ කටයුතු සිදු නොවීම නිසා දින දෙකක් පමණ මේ සම්පූර්ණයෙන්ම මේ පුජ්‍යලින්ගේ කියන්නේ වාහන ධාවනයට ඒ වගේම මේ පෙට්‍රල් ෂෙඩ් අසල ඒ කියන්නේ කිලෝමීටර් ගණන් දිගු පොලිම් ඇවිල්ලා ඒ කියන්නේ ජනතාව ඉතාම දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා. ඒකෙදි මේ කියන්නේ යසුරු පැදියේ සිටින පුද්ගලයා ඒ වගේම විශේෂයෙන්ම ත්‍රිරෝද රථ වලින් ලක්ෂ 6ක් පමණ ලංකාවේ ත්‍රිරෝද රථ තියෙනවා. ඔවුන් ඉතාම දැඩි ලෙස පීඩාවට පත් වුණා මේ තෙල් වර්ජනය නිසා. මොකද ඉතාම හදිස්සියේ මේ තෙල් වර්ජනය පටන් ගැනීම නිසා. කොහොම හරි මේ වර්ජනය ඉතාම දැඩි ලෙස සාමාන්‍ය ජන ජීවිතයට ලංකාවේ බලපෑවා. මොකද ඒක කොළඹ විතරක් නෙමෙයි, තදාසන්න ප්‍රදේශවල වගේම ඈත පිටිසර ගම්බද ප්‍රදේශවලට පවා ඒ බලපාලා තිබුණා. ඒ වගේම අනිත් පැත්තෙන් විදුලිය සැපීමටත් යම් බාධාවක් පැමිණුණා. මොකද මේ තෙල් සැපීම සිදුවීම මේ අඛණ්ඩව සිදුවෙච්ච නොමැති නිසා. කොහොම හරි රජයේ පැත්තෙන් එක පැත්තක මේ රජයේ ක්‍රියාත්මක වුණා මේ සම්බන්ධයෙන් මේ තෙල් වර්ජනයට විරුද්ධව. මොකද එතරදී හමුදාව සහ විශේෂ කාර්ය බලකාය යොදවලා ඒ තෙල් සැපීම යථා තත්ත්වයට පත් කරන්න රජයේ කටයුතු කරා. ඒ වගේම වෘත්තීය සමිති නියෝජිතින් සමග සාකච්ඡා කරා. එතරදී වෘත්තීය සමිති නායකයින් 16 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පසුව අපමට මුදා හැරියා. කොහොම හරි මෙතනදී ඒකාබද්ධ විපක්ෂයට අදාළ වෘත්තීය සමිති ඒ වගේම පෙරටුගාමි පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධ වෘත්තීය සමිති තමයි මේ තෙල් වර්ජනය පිටුපස සිටියේ. අනිත් පැත්තෙන් මේ ජාතික සේවක සංගමය කියන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති මේකට විරුද්ධව කටයුතු කරා. ඉතින් එතනදී මේ මත දෙකක් තිබිච්ච නිසා රජයේ පැත්තෙන් රජයට පහසු වුණා තෙල් වර්ජනය යම් සම්මතයකට පත් කර ගැනීමට. ඒ කියන්නේ ඒ තෙල් බෙදාහැරීමේ කටයුතු සිදු කරන්න. ඉතින් ඒ දවස් දෙක ඒ කියන්නේ අගහරුවාද බදාදා බ්‍රහස්පතින්දා කියන දින තුන යම් මේ සාමාන්‍ය ජන ජීවිතයට අඩාලතාවයක් සිදු වුණා. නමුත් දැන් මේ වන විට ඒ තෙල් වර්ජනය ඇතරම මේ අත්හිටවලා තියෙනවා. මොකද ඔවුන් ලබන අඟහරු ආදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමටත් කටයුතු කරලා තියෙනවා. දැනට තෙල් වර්ජනය සහ වෛද්‍ය වර්ජනය නිමයි. මොකද මේ කාලය තුළම මේ හම්බන්තොට වරායේ චීනයට බදු දීම සම්බන්ධයෙන් වූ කාරණයක් සිදු වෙනවා. ඒ ගිවිසුම අස්සම් කිරීමට නියමිතයි. දැන් ඒ සම්බන්ධයෙන් උනොත් අඟහරුවාදා තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතයි නයන්.
ඔව්, ගමින් දීට අමතර මොනවද අපිට ලංකාවේ තොරතුරු දැනගන්න තියෙන්නේ?
ඇත්තම නයන්, මේ ලංකාවේ ප්‍රධානතම කාරණා විදිහට ගත්තොත් මේ පෙරහැර සමය තමයි දැන් පැවැත්වෙන්නේ. ඉතින් එතෙන්දී මේ පෝය දිනයත් සමග මේ ප්‍රධාන පෙරහැර මේ දළදා මාලිගාවේ පෙරහැර පැවැත්වීමට නියමිතයි. මෙතනදී එක තීන්දුවක් වුණා, අපි සඳහන් කරා ලංකාවේ අලියතුන් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ 5500ක් පමණ වන අලියතුන් ඉන්නවා. ඒ වගේම හීලා අලියතුන් 150ක විතර වගේ ප්‍රමාණයක් තමයි සිටින්නේ. එතනත් ඒ හීලා අලියතුන් ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ වගේම ලෙඩ සහගතයි සහ මේ වයස්ගතයි පෙරහැරකට යන්න බැරි මට්ටමකට තියෙනවායි කියන කාරණයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි පහුගිය කාලේ අර නීති විරෝධී ලෙස කැලෙන් අලිපැටව් අල්ලලා යම් යම් ව්‍යාපාරිකයෝ ළඟ තබාගෙන සිටීමේ අවස්ථා මේ අවස්ථාවන් මතුනේ විවිධ පන්සල්වල. එහෙම නැත්නම් මේ ප්‍රභූන් පුද්ගලයන් සත්ව මේ විවිධ මේ යම් සැලකිය යුතු අලි ප්‍රමාණයක් හිටියා. කොහොම හරි පහුගිය කාලේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් එවැනි නීති විරෝධී බලපත්‍ර නොමැති කැලෙන් අල්ලාගෙන ළඟ තබා ගත්තායි කියලා විශ්වාස කරන අලි පැටවුන් 15 දෙනෙකු පමණ පොලිසිය අතරංගුට අරගෙන වනජීවි භාරයට ලබා දීලා තිබුණා උසාවි නියෝග මත. කොහොම හරි දැන් මේ පෙරහැර සමය නිසා පසුගියදා මේ ශ්‍රේෂ්ඨ මේ අධිකරණයේ විසින් නියෝගයක් ලබා දුන්නා. අර මේ වනජීවි භාරයේ දැනට රැඳවුම් භාරයේ සිටින අලින් 15 දෙනෙකු මේ දළදා මාලිගාවේ පෙරහැර කටයුතු සඳහා නිදහස් කරන්න. දැනට මේ පින්නවල මේ සුරැකුම් මධ්‍යස්ථානයේදී පෙරහැර සඳහා අලි පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහටත් පවත්වාගෙන යනවා. ඉතින් දැන් මේ අලි 15 දෙනාව නිදහස් කරා පසුගිය සතියේදී මේ පින්නවල අලියනාථාගාරයෙන් එහෙම නැත්නම් අලි සුරැකුම් මධ්‍යස්ථානයෙන් සහ උඩවලව අතුරු සේවනයේ රඳවාගෙන හිටපු. දැන් මෙතනදී ප්‍රධාන එක ප්‍රශ්නයක් දැනට මතුවලා තියෙනවා, දළදා මාලිගාවේ කරඬුව වැඩම කරවීම සඳහා මේ සැදුම්ලත් සුදුසු ඇටෙක් පිළිබඳව. මොකද මේ දක්වා මේ ප්‍රධාන අවස්ථා කීපයකදී නැදුම්ගමුවේ රාජා තමයි මේ දළදා කරඬුව වඩම්වනු ලැබුවේ. ඒ වගේම මේ කතරගම ඉන්නවා වාසනා කියලා හස්තිරාජයේ, ඒ කියන්නේ ඇටෙක් කතරගම පෙරහැර තියෙන නිසා ඒ වාසනා හස්තිරාජයා මේ කතරගම පෙරහැරට මේ කටයුතු සඳහා යොදවලා තිනවා. නැදුම්ගමුවේ රාජා මේ අවස්ථාවේදී අසනීප තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඉතින් දැන් මේ වන විට දැනට මේ දළදා මාලිගා ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දිරාජා කියන හස්තිරාජයා ලව්වා මේ කරඬුව වැඩම්මීමේ කටයුතු සිදු කරනවා කියලා. කොහොම වුණත් දැනට දියවැඩ නිලමේ සඳහන් කරලා තියෙනවා අලියතුන්ගේ කිසි ප්‍රශ්නයක් නැහැ. සුපුරුදු පරිදි මේ ලංකාවේ ප්‍රෞඩ අභිමානය ඉදිරියට ගෙන යන්න පුළුවන් ආකාරයට මේ පෙරහැර ඉතාම හොඳට සංවිධානය කරනවා කියලා. ඒ වගේම නයන් පසුගියදා මේ ඉතාම ලංකාවේ නැවතත් අර වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතා හොඳ පරීක්ෂණාත්මක සිදුවීමක් සිදු වුණා. අපි මීට පෙර ඔබට සඳහන් කරා නුවර මහරෝහලේ හදවත් සැත්කමක් පිළිබඳව. දැන් මේ අනුරාධපුර වෛද්‍ය මේවරු අනුරාධපුර මහරෝහලේ වෛද්‍යවරු මොළය මියගිය පුද්ගලයෙකුගේ පාදයක් සමත් මේ විකලාංගික මේ පුජ්‍යලේගුවේ පාදයකට බද්ධ කරලා තියෙනවා. ඇත්තටම දැනට වාර්තා වෙන්නේ එවැනි සිදුවීම් 4ක් පමණයි ලෝකේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් කැනඩාව, ඉස්පානිය, තුර්කිය කියන රටවල් තුනේ එවැනි පාද, කියන්නේ කෙනෙකුගේ පාදයක් තව කෙනෙකුගේ පාදයකට බද්ධ කිරීමේ සත්කම් කරලා තියෙන්නේ අවස්ථා 4යි කියලා ලෝකේ. ඉතින් දැන් මේක ලංකාවේ වෛද්‍යවරු ඒ සිදු කරලා තියෙනවා. දැන් මේ වන විට ඒ සත්කම සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. මේ අර ලංකාවේ බෞද්ධ රටක් නිසාම වෙන්න ඕනේ අවයව මේ දන් දීමේ කාර්යය ඉතාම හොඳින් සිදු කරනවා. දැන් මේ මොළය මියගිය පුජ්‍යලයාගේ වකුගඩු දෙකෙන් තවත් රෝගීන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඒ වගේම නයන් අර යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකීන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසියට බාර වුණා පසුගිය සතියේදී. ඒ වගේම මෙය කාරණා දෙකක් විදිහට විනිසුරුවරයා ප්‍රකාශයට පත් කරනවා ඔහුව ඉලක්ක කරගෙන මේ සිදුවීම සිදු වුණා කියලා. නමුත් පොලිසිය විදියට සනාන් කරන්නේ මේ විනිසුරුවරයා විදිය විනිසුරුවරයා ඉලක්ක කරගෙන සිදුවෙච්ච දෙයක් නෙවෙයි. ඒ විනිසුරුවරයා ගමන් ගත්ත මාර්ගයේ යම් ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් පිරිසක් බයින්බස් වීමක් ඇති වෙලා තියෙනවා. ඒ එතන ඇතිවෙච්ච මාර්ග සදවැදය මේ විසඳීම සඳහා මේ පොලිස් කොස්තාපල්වරයා ගිහිල්ලා තියෙනවා. මේ පොලිස් සැරයන්වරයා එතනදී ඒ ඇතිවෙච්ච බහින්බස් වීම මත ඒ පොලිස් සැරයන්වරයාගේ මේ පිස්තෝලය උදුරාගෙන වෙඩි තැබීම සිදු කරලා තියෙනවා. කොහොම වුණත් මේ වෙඩි තැබීම සිදු කරපු පුද්ගලයා හිටපු එල්ටීටී සාමාජිකයෙක් බවට තහවුරු වෙලා තියෙනවා. ඔහු අවසානයේදී දැන් මේ පොලිසියට බාර වෙලා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. පළවෙනි වතාවට අර සිංහල ජාතික ආරක්ෂකංශ සාමාජිකයෙකු වෙනුවෙන් යාපනයේ මේ විශ්වවිද්‍යාලයේ පින්කමක් පැවැත්තුණා මේ සරයන් හේමචන්ද්‍ර මහත්මයා වෙනුවෙන්. මොකද තමන්ගේ මේ විනිසුරුවරයාට ආරක්ෂාව අවුරුදු 17ක විතර පමණ පෞද්ගලික ආරක්ෂාව යෙදිච්ච පුද්ගලයාව මේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉතාම විරෝධයක් යාපනය ප්‍රදේශයෙන් මේ මතු වුණා. ඒකම මේ උමාවය සම්බන්ධයෙන් නැවතත් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මේ ගිය සිකුරාදා දවසේ ඉතාම හදිස්සියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරා ස්ථානයක් ගිලා බැහිමකට ලක් වෙලා ඒ වගේ මෙතන හදිස්සියේ විශාල ජල බුබුලක් මතු වුණා. ඉතින් ඒකේ බලපෑමෙන් පවුල් 150ක විතර ප්‍රමාණයක පිරිසක් අවතැන් වෙලා වෙනත් තැනකට මේ වෙනත් ආරක්ෂක ස්ථානයකට මේ ගෙනියන්න සිද්ධ වුණා. ඒ වගේම පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීමට තීන්දු කරන්න මේ කැබිනට් මණ්ඩලය තීන්දු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සබරගමුව උතුරුමැද නැගෙනහිර කියන පළාත් සභා තුනේ ඡන්දය මේ අවුරුද්දේ පැවැත්වීමට නියමිතයි. ඉතින් දැන් රජයේ පැත්තෙන් මේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා මේ පළාත් සභා තුනට විතරක් කියන්නේ නැතුව ඉදිරියේදී තව වසරකින් පමණ මේ පළාත් සභාව කල් දාලා ආණ්ඩුකාරවරයාට බලය පවරලා අවුරුද්දකින් පස්සේ සියලු පළාත් සභා එකම දවසක පවත්වන්න. මොකද මේ කඩින් කඩ තියෙනවට වඩා ඡන්දය එකම දවසක තිබීමෙන් මහජන ධනය ඒ වගේම යම් යම් මේ සියලු මේ රටට පුද්ගලයින්ට සහ මේ අනවශ්‍ය බලපෑමක් නැතුව මේ ඡන්දය පවත්වන්නට පුළුවන් කියන කාරණාව. ඔය කාරණා තමයි නයන් පසුගිය සතියේ අපිට කියන්නට තියෙන්නේ.
ඔව් දුමින්ද, අදත් ලංකාවෙන්ද සම්බන්ධලා අපිට ලංකාවේ තොරතුරු ලබා දීම පිළිබඳව අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් සුපුරුදු පරිදි ලබන සතියේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපි ඔබෙන් සමුගන්න. ආයුබෝවන්.
ආයුබෝවන් නයන්.